ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS ගුවන්විදිලය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලය සමඟ sps.com.au/sinhalese.
ශ්‍රී ලංකාවේ මේ ගෙවිලගේ සතිය පුරාම සිදුණු උණුසුම් දේශපාලනික තත්ත්වෙත් සාකච්ඡා කරලීම උදෙසා අපි ආරම්භ කරන සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම එහෙමනම් දැන් අපි මෙතන සිට ආරම්භ කරනවා. අද විශේෂිත දවසක් මේ වෙනකන් විටින් විට සාකච්ඡා වෙමින් පවතින 21 වෙනි සංශෝධනයේ සම්බන්ධයෙන්. අද ඒ සම්බන්ධව සාකච්ඡා කරමින් තමයි අපි ආරම්භ කරන්නේ අපේ මේ සාකච්ඡාව. තොරතුරු වාර්තාකරණයට ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු ලෙසින් සූදානමින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. අයබෝවන් සුබෝදෑසනක් මනෝජ්.
අයබෝවන් සුබෝදෑසනක් දිල්රුක්ෂි.
කිව්වත් වගේ අද විශේෂිත දවසක් 21 වෙනි සංශෝධනයේ සම්බන්ධව කැබිනට් එකට ඉදිරිපත් කිරීම අද දවසේදී සිද්ධ වෙනවා. එහි තියෙන විශේෂත්වය මොකක්ද? ඒ වගේම මේ 21 වෙනි සංශෝධනයේ සම්බන්ධයෙන් මේ වෙනකන් සිදුණු විශේෂිත ක්‍රියාදාම පිළිබඳව අපි විටින් විට සාකච්ඡා කළා. මේ ගෙවිලගේ සතිය තුළදී සිදුණු විශේෂිත ක්‍රියාදාම අදහස් යෝජනා අනුමත වීම සම්බන්ධවත් අපි සාකච්ඡා කරමු.
ඔව්, දැන් 21 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අද දවසේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න නියමිතව තිබෙනවා. ඒ අනුව අද කැබිනට් අනුමැතිය ලබාගෙන ඊට පස්සේ පාර්ලිමේන්තුවට දාලා සම්මත කරගන්න තමයි උත්සාහ කරන්නේ 3-2 බහුතරයකින්. ඒ සඳහා වන වැඩපිළිවෙල දැන් ක්‍රියාත්මක වෙනවා. පහුගිය සතියේ 21 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පිළිබඳව ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම දැනුවත් කිරීම සඳහා ජනාධිපති මන්දිරයේ රැස්වීමක් පැවැත්වුණා. මෙහිදී දැනගන්න ලැබුණු ප්‍රධානම කාරණය තමයි මේ සංශෝධනයට පක්ෂ සහ විපක්ෂ දෙපිරිසම ආණ්ඩුව ඇතුළේ ඉන්න බව. 21 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුන් පත අධිකරණ ඇමතුමා විජයදාස රාජපක්ෂ ඇමතුමා ඉදිරිපත් කරන අවස්ථාවෙම අපි දැක්කා දිලු මමුණුගම, ඩයනා ගමගේ, ප්‍රසන්න රණවීර කියන මන්ත්‍රීවරු තමන්ගේ විරුද්ධත්වය ඒ මොහොතේම ප්‍රකාශ කරලා තිබුණා. කොහොමනත් 21 වෙනි සංශෝධනයට විරුද්ධව දක්වපු අදහස් වලට විරුද්ධව අගමැතිවරයා හරින් ප්‍රනාන්දු ඇමතිවරයා, ආචාර්ය චරිත හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අදහස් දක්වලා තිබුණා. සරත් වීරසේකර මන්ත්‍රීවරයාත් ඔහු කෙලින්ම කියලා තිබුණා මන් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වුණා, 21 වෙනි සංශෝධනයටත් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනවා කියලා. එහෙන් බැලුවට පස්සේ ආණ්ඩුව ඇතුළෙම පක්ෂ විපක්ෂ කණ්ඩායම් දෙකම මේ වෙන විට නිර්මාණය වෙලා තියෙනවා. ගීතා කුමාරසිංහ මන්ත්‍රීතුමිය ඔබ දන්නවා ඇයට එක වතාවක පාර්ලිමේන්තු මන්ත්‍රී දුරේ අහිමි වුණා ස්විට්සර්ලන්ත දිත්ත පුරවැසිභාවය සම්බන්ධයෙන්. ඇය මේ වෙනිට පුරවැසිභාවය අයින් කරගෙන ඉන්නේ. ඇය පාර්ලිමේන්තුවේ දාස් දක්වලා කිව්වා මම පාර්ලිමේන්තුවට ආවේ දිත්ත පුරවැසිභාවය ඉවත් කරලා අනෙක් අයත් කැපවීම කරන්න ඕන කියන අදහස ඉදිරිපත් කළා. ඉතින් මෙවැනි තත්ත්වය ඇතුලේ පක්ෂ නායකයින්ටත් මේ 21 වෙනි සංශෝධනයේ යෝජනා ඉදිරිපත් කළා. එහිදී ප්‍රධාන කාරණා තුනකට පක්ෂ නායකයින් එකග වෙලා ඒවා සංශෝධන විදිහට මේ වෙනකොට ඉදිරිපත් කරලා තියෙනවා. ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි අගමැතිවරයා ඉවත් කිරීම, ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි ඇමති මණ්ඩලය පත් කිරීම සහ විෂය වෙන් කිරීම, ජනාධිපතිවරයා අමාත්‍ය දුර දැරීම, මේ කාරණා වලට පක්ෂ නායකයින් සංශෝධන ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි අගමැති ඉවත් කිරීම වෙනුවට පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත විමසලා අක්‍රමාර්ථිවරයා ජනාධිපතිවරයාට ඉවත් කිරීමේ හැකියාව තියෙනවා කියන යෝජනාව එකක් සංශෝධනයක් විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. ඇමති මණ්ඩලයේ පත් කිරීම සහ විෂයන් වෙන් කිරීමේදී අගමැතිවරයාගෙනුත් විමසලා මේ කාරණය සිද්ධ කරන්න, ඇමති මණ්ඩලය වෙනස් කරන්න මෙහිදී යෝජනා කරලා තියෙනවා. ඒත් එක්කම ජනාධිපතිවරයා අමාත්‍ය දුර දැරීම කියන කාරණයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අනුව ඔහුගේ දුර කාලයේදී ආරක්ෂක අමාත්‍ය දුරය දැරීම සහ වෙනත් ආයතන පවරා නොගැනීම කියන සංශෝධනක් මෙවනකොට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒත් එක්කම පාර්ලිමේන්තුව විසිරවීමේ බලය ජනාධිපතිවරයාට ලබා දිය යුතුයි කියන එක පාර්ලිමේන්තුවෙන් තීරණය කළ යුතුයි කියන තැනට ඇවිල්ලා තියෙනවා. සමග ජන බලවේගයේ පැත්තෙන් ඕන් කියනවා 19 වෙනි සංශෝධනයේ පැවති කාරණා විතරක් සම්මත කරනවා නම් ඔවුන් ඒකට එඟ වෙනවා කියලා. ඒ අතරේ හැමෝම බලාපොරොත්තු වෙන ද්විත්ව පුරවැසි භාවය අහිමි කිරීම, ඒ කියන්නේ ද්විත්ව පුරවැසි භාවය ධර්ණයට පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවීම කියන කාරණේ විශේෂ කෙන සංශෝධනය ඇතුළේ තියෙනවා. ඉතින් පක්ෂ නායකයන් ඉදිරිපත් කරලා පාර්ලිමේන්තු කණ්ඩායමට ඉදිරිපත් කරලා අද දවසේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න නියමිතයි මේ 21 වෙනි සංශෝධනයේ පනත් කෙටුම් පත.
ඔව්, මේ සම්බන්ධව පැවති සාකච්ඡාවෙන් අනතුරුව විවිධ මන්ත්‍රීවරුන් දක්වපු අදහස් කෙරෙහි අවධානය යොමු කරන්න කැමති. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයසිරි ජයසික්‍ර මහතාගේ අදහස.
ඇමතිවරු පත්කිරීමේදී සියලු දෙනාම වගේ එකඟ වුණා. අග්‍රාමාත්‍යවරයාගෙන් විමසලා මේ ක්‍රියාදාමය ඉදිරියට ගෙන යා යුතුයි කියලා. ඒ වගේම අපි කිව්වේ ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයා ඉවත් කරන්න තියෙන හැකියාව තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තුවේ බහුතර බලය ඔහුට තිබෙනවද නැද්ද කියන කාරණය මතයි කියලා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඒ සම්බන්ධව ඔහු පාර්ලිමේන්තුවට ඒ යෝජනාව එවිය යුතුයි. ඒක විශ්වාස භංගයක් වගේ කාරණයක් ගනනලා අග්‍රාමාත්‍යවරයා ඉවත් කරන්න පුළුවන් නැත්නම් ජනාධිපතිවරයාට හිතෙන දෙන වෙලාවට අග්‍රාමාත්‍යවරයා ඉවත් කරන්න බැහැ කියන කාරණේ විශේෂ සංශෝධනය
ඔව් පිවිතුරු හෙළවරුමේ නායක උදේ ගම්මන්පිලගේ අදහසමේ
අපි එකඟතාවයකට එන්න පුළුවන් වුණා 19 වෙනි සංශෝධනයේ පැවති කාරණා ටික පමණක් 21 වෙනි සංශෝධනයේ විදිහට අවශ්‍ය සංශෝධන සහිතව ගෙන එන්නත් නව වැඩි දියුණු කිරීම හඳුන්වා දුන් සියල්ලම නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී සැලකිල්ලට භාජනය කරන්නත් එකඟතාවයක් ඇති වුණා. ඒ අනුව බොහෝ විට ඊළඟ අමාත්‍ය මණ්ඩල රැසීමටම මෙම නව කෙටුම්පත ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍යවරයාත් අග්‍රාමාත්‍යවරයාත් පක්ෂ නායකින්ට එකඟතාවය පළ කරා.
අපේ ජනබල පක්ෂ නියෝජනය කිරීමෙන් මේ අතුරුලිය රතන ස්වාමින් වහන්සේ
ජනාධිපතිතුමාගේ උපදෙස් මතද එකඟතාවයෙන් මතද කියන එක තම ඇති උනේ විවාදයක්. ආරක්ෂක අමාත්‍යංශයේ ජනාධිපතිතුමා යටතේ තබා ගත යුතුයි කියන එක මේ අවස්ථාවේදී එකඟතාවයක් ඇති
වුණා. ඔව් අර මේ බොහෝ දෙනෙක් කියවනේ මේ ද්විත්ව පුරවැසි භාවයේ සම්බන්ධව මේ සංශෝධන වෙන්න ඕනේ කියලා. දැන් එහෙම කතාවක් වුණාද කියලා මේ ඇහුවහම අතුරුලිය රතන ස්වාමින් වහන්සේ නම් කිව්වේ එහෙම කතාවක් සිද්ධ වුණේ නැහැ කියලා.
අද ඒ ගැන කිසිම සාකච්ඡාවක් වුණේ නැහැ. කවුරුවත් ඒ ගැන ප්‍රශ්න කළේ නැහැ. දියහනු මං හිතන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ කියලා දැනට.
හොඳයි මේ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ අදහසයි මේ. ඔහු විශේෂයෙන්ම කියන මේ අරගල භූමියේ සිටින තරුණ කණ්ඩායමල අදහසුත් මේට එකතු කරගන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා කියලා.
තරුණයන්ගේ අදහසුත් මේකට ඇතුළත් වෙලා තියෙනවා. අරගල භූමියේ සිටින කණ්ඩායම් ගණනාවක් එක්ක මම දිගින් දිගටම සාකච්ඡා කළා. ඒ අනුව ඒගොල්ලන්ටත් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් තත්ත්වයේ මූලික අදියර විදියට මේ අර්බුදකාරී අවස්ථාවේදී දේශපාලන ස්ථාවරත්වය හදලා ඊළඟට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ මීට වැඩිය තරුණයන්ට කාන්තාවන්ට ප්‍රමුඛතාවය ලබා දෙන්න අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට යන්න.
දැන් මීළඟට ටිකක් උණුසුම්කාරී වාතාවරණයක් මතු කරලා තිබුණා. මේ 21 වෙනි සංශෝධනය සම්බන්ධව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දැනුවත් කරලීම උදෙසා පවත්වුණු වැඩමුළුවේදී ඇති වුණු යම් යම් කතාබහ දෝෂාරෝපණ එල්ල කිරීම. මේක බ්‍රහස්පතින්දා පවත්වුණේ. එතනදි මනෝජ් අපි දැක්කා මේ ආණ්ඩු පක්ෂයෙන් මේ වෙනකොට මේ අයින් වෙලා සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසත් සම්බන්ධ වීම සම්බන්ධව ලොකු විවේචනයක් තිබුණා. දැන් මෙතනට ආවාය කවුද? මේ විවේචන මොනවද? එහිදී හුවමාරුණු අදහස් මොනවද කියන කාරණාවත් මම මෙතනදී දැනගන්න කැමතියි.
ඔව් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මේ 21 වෙනි සංශෝධනයේ පිළිබඳව වැඩමුළුවක් විදියට තමයි බ්‍රහස්පතින්දා වැඩමුළුව පැවැත්වුණේ. එතකොට දිනේෂ් ගුණවර්ධන සභානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ කටයුතු ආරම්භ වුණා. මේ ආණ්ඩු පක්ෂයේ වැඩමුළුවක් වුණාට ආණ්ඩුවේ නොවන කණ්ඩායම් පැමිණීම පිළිබඳව සුරේෂ් රාඝවන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විමසලා තියෙනවා මේක ආණ්ඩු පක්ෂයේ රැස්වීමක් අනෙක් පක්ෂවල ආවේ කොහොමද කියන කාරණේ. මේ චෝදනාව එකවරම එල්ල වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාලේකම් දෑසිරි ජයසේකර සහ ලසන්ත අලගියවන්න කියන මන්ත්‍රීවරුන්ට. මේ වෙලාව එකවරම දෑසිරි ජයසේකර මන්ත්‍රීවරට කේන්ති ගිහිල්ලා තියෙනවා රැස්වීමට එන්න සමුසකින් අහන්න ඕනද අපි අගමැති කාර්යාලයට දැනුම් දීලා තිබුණා එන බව කියලා දෑසිරි ජයසේකර මන්ත්‍රීවරයා කියලා රැස්වීමෙන් නැගිටලා යන උත්සාහ කරලා තියෙනවා. ඒ වෙලාවේ මන්ත්‍රීවරු කීප දෙනෙක් ආණ්ඩුව එකතු වෙලා ඔහු වළක්වලා තියෙනවා. එතන කේලිය රඹුක්කැල්ල ඇමතිවරයා, මහින්ද ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා, ප්‍රේමනාත් සිදුලවත්ත මන්ත්‍රීවරයා, මේ ඇතුළු පිරිසක් දැසිරි මන්ත්‍රීවරයාව නවත්තගෙන තියෙනවා. ඊට පස්සේ අපිට ආරංචි වෙන විදිහට සුරේෂ් රාඝවන් මන්ත්‍රීවරයාට දැසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාලේකම්වරයා දැඩිව බැනලා තියෙනවා. පෞරුෂ වාචනත් පාවිච්චි කරලා බැනලා තියෙනවා කියලා වාර්තා වෙනවා. මොකද ඔබ දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් සුරේෂ් රාඝවන් මන්ත්‍රීවරයා ඔහුව පෞගේ දවස්වල ආණ්ඩුව රාජ්‍ය මාත්‍රි දුරේකුත් ලබා දීලා ආණ්ඩුව වැඩ කටයුතු වලට සම්බන්ධ කරගත්තා. ඒ ආරෝව තමයි මේ වෙලාවේ පිටකරේ දැසිරි ජයසේකර මන්ත්‍රීවරයා අහලා තිනවා. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුම වෙලා අපිට අවඩක් වෙන වැඩවලට සම්බන්ධ වෙනවද කියන කාරණේ විමසලා තියෙනවා. කොමුණත් මේ රැස්වීමේදී ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම අහිමි කිරීම ගැන කතා කරනකොට කිසි මන්ත්‍රීවරයෙක් ඊට විරුද්ධව අදහස් දක්වලා නැහැ. නමුත් ඒ අය ජනාධිපතිවරයාට කියලා තියෙනවා මහ බැංකු අධිපතිවරයාට අමාත්‍යංශ ලේකම්වරුන්ට අදාළවත් මේ ද්විත්ව පුරවැසි භාවය ද්විත්ව පුරවැසියන් නොවන අය ඒ තනතුරු වලට පත් කිරීම පිළිබඳව අවධානය යොමු කරන්න ඕන කියලා සමග ජනබල වේගයත් සහයෝගය ලබා දෙන්න මේ වරට කැමති වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ සමග ජනබලවේගයේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී මේ ජනාධිපතිවරයාට අමතිකම් ගැනීම අහිමි කිරීම, එතකම ආණ්ඩුව විසිරුවා හැරීමේ වසර දෙකහමාර දක්වා අඩු කිරීම වගේ කාරණා සාධනීය කාරණා විදිහට සලකලා සහයෝගය දෙන්න තීරණය කරලා තියෙනවා. කොමුණත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම මේ සම්බන්ධයෙන් දැනුවත් කරා. ඒ අතරේ මේ බහින් බස්වීමේ කටයුත්තක් සිද්ධ වුණා. මේ සියල්ලේම ප්‍රතිඵල අරගෙන තමයි අද දවසේ කැබිනට් මණ්ඩලයට මේ යෝජනා ඉදිරිපත් කරන්න යනවා නියමිත වෙලා තියෙන්නේ.
දැන් ඔය මේ ඔය සිදුවීම් සිදුවන අතරතුරේදී කනින් කොනින් වාර්තා වන අතුරු සිදුවීම් පිළිබඳවත් ටිකක් සැලකිල්ලට ගත්තින් හොඳයි කියලා මට හිතෙනවා. මොකද මේ අතුරු සිදුවීම් විදිහට වාර්තා වෙන පුංචි පුංචි කතාබහ ඇතුළතුළ යම් යම් පුද්ගලයන් අතර පක්ෂ අතර තියෙන සම්බන්ධතාවය හෝ විරසක භාවය සම්බන්ධවත් අනාගතයේදී යම් කාරණා සිදුවන්නට නියමිතයි හෝ හැකි යන්න පිළිබඳව යම් දළ චිත්‍රණයක් ලබා ගැනීමේ හැකියාව තියෙන නිසා මේ කතාව වෙන්නේ ජනාධිපතිතුමා සහ මේ අගමැතිතුමා මාගේ කාර්ය මණ්ඩලය හා සම්බන්ධව. අගමැතිතුමා අලුතෙන් පත් කරලා තියෙනවා තමන්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාව. ඔහුට යම් අවවාදයක් දීලා තියෙනවා කියලා වාර්තා වෙනවා ජනාධිපතිතුමා මේ වටේ ඉන්න අයගෙන් පරිස්සම් වෙන්න කියලා. මේ ඇහෙන කතාව මොකක්ද මේ මනෝජ්?
ඔව්, අග්‍රාමාත්‍යවරයාගේ කාර්යමණ්ඩල ප්‍රධානී විදිහට කටයුතු කරන සාගර රත්නායක හිටපු ඇමතිවරයාට තමයි ජනාධිපතිවරයා කැඳවලා මේ උපදේශ දුන්නා කියලා වාර්තා වෙන්නේ. ගිය සතියේ ඔහු කියලා තිනවා මේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වටේ ඉන්න සමහර පිරිස්වල ක්‍රියාකාරීත්වය ගැන ජනාධිපතිවරයා ටිකක් අප්‍රසාදයෙන් ඉඳලා තියෙන්නේ. ඔහු කෙලින්ම කියලා තිනවා මේ මහින්දයියටත් වැරදුනේ වටේ හිටපු අය නිසා, අගමැති රනිල්ටත් ගිහිල්ලා කියන්න වටේ ඉන්න අයගෙන් පරිස්සම් වෙන්න කියලා. මේ තත්ත්වය නිසා මේ අගමැතිවරයාගේ කණ්ඩායමේ ඉන්න සමහර අය පිළිබඳව දුණු අප්‍රසාදයෙන් නිසාම ජනාධිපතිවරයා මේ උපදේශ දීලා තියෙනවා. සාගර රත්නායක හිටපු ඇමතිවරයා අගමැතිවරයාත් මේ ගැන දැනුවත් කරලා කියලා තියෙනවා ඒ වගේ පිරිස් ඉන්න එක ගැන ඒකේතරම් යහපත් තත්වයක් නෙමෙයි කියලා. කොමුණත් මේ කාරණය ටිකක් වටින් පිටින් ඇහෙන කාරණයක් විදිහට තමයි අපිටත් වාර්තා වුණේ. සමහරු කියනවානේ ජනාධිපතිවරයා ටිකක් පැත්තකට එලා ඉන්න මේක කරගෙන යන්න දීලා වැඩි දේවල් වලට වැදියක් වෙන්නේ නැහැ කියලා. නමුත් මේ වගේ තත්ත්වයන් පිළිබඳවත් ඔහු අවදීන් ඉන්නවා කියන කාරණේ තමයි හර මතක් වෙන්නේ. කෙලින්ම අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානියාව කැඳවලම ඒ පිළිබඳව කියලා තියෙනවා. අගමැතිතුමා වටේ ඉන්න අය පිළිබඳව ඒ තරම් ප්‍රසාදයක් නැහැ උන් වැඩ කරන විදිය ගැන කියලා. මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයාට උනේ ඒකමයි කියන දේ උදාහරණයට අරගෙන තමයි මේ උපදේශය දීලා තියෙන්නේ.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese.
සතිය ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන් අපි මීළඟට අවධානයට යොමු කරන්නට කැමති ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමීන් පිළිබඳව. ඔබ දන්නවා මේ ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩලා ගිය කොටසින් නිර්මාණය වුණු පෙරටුගාමීන් සහ ජනතා විමුක්ති පෙරමුණ අතර හිත හොඳක් නැහැ තාමත්. නමුත් ජාතික ජනබලවේගයට එකතු වෙන්න කියලා යම් ආරාධනාවක් තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් පෙරටුගාමීන්ට කියලා තොරතුරක් වාර්තා වෙනවා. දැන් මේ විරසකේ නිමාවන්නට දෙන්නේ මොකක්ද හිතත්වය?
ඔව්, ඒ පිළිබඳව සාකච්ඡාවක් තිබුණනේ ගිය සතියේ. පෙරටුගාමී පක්ෂය ආරම්භ කරේ ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන් වෙච්චි ජනතා විමුක්ති පෙරමුණේ වෙලාවේ නියෝජනය කරපු කණ්ඩායමක් එකතු වෙලා. දැන් ඔය කුමාගුණරත්නම් සැලකෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ රහසිගත නායකවරයා විදියටනේ. ඉතින් මේ ඔව් ඇතුළු කණ්ඩායමක් පක්ෂෙන් අයින් වෙලා පෙරටුගාමී සමාජවාදී පක්ෂය පිහිටුව ගත්තේ මීට අවුරුදු 10කට විතර කලින්. කොමුණත් මේ කඳවුරු දෙක අලුතෙන් එකතු වෙන්න සාකච්ඡාවක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණා. මේ සාකච්ඡාවට ජනතා විමුක්ති පෙරමුණ සහභාගි වුණේ ජනතා විමුක්ති පෙරමුණ විදිහට නෙවෙයි, ජාතික ජනබලවේගය විදිහට. නිහල් අබේසිංහ වෛද්‍යවරයා, ලාල්කාන්ත මන්ත්‍රීවරයා, අනුර කරුණාරත්න, මහින්ද රත්නායක, එතකම ජාතික ජනබලවේගයෙන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන හරිණි අමරසූරිය මන්ත්‍රීවරිය ඇතුළු කණ්ඩායමක් තමයි ජාතික ජනබලවේගය නියෝජනය කරමින් ඇවිල්ලා තිබුණේ. පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් පුබුදු ජයකොට, සමීර කොස්වත්ත, චන්දන සිරිමල්ලත්ත කියන කණ්ඩායම ඇවිල්ලා තියෙනවා. ඔවුන් හම්බ වෙලා මේ සාකච්ඡා කරලා තිනවා. අපි දකිනවා දැන් මේ වෙලාවේ තියෙන අරගලය, එතකොට ශිෂ්‍ය ක්‍රියාකාරීත්වය, ඔවුන් මේ ක්‍රමවේදයට විරුද්ධව අරගල කිරීම පෙරටුගාමි සමාජවාදී පක්ෂය යන්තම් විකෘති පෙරවුණා දෙකම එකතු වෙලා තමයි සිද්ධ කරන්නේ. ඉතින් මේ කැඩිච්ච කණ්ඩායම් දෙක එකතු වුණොත් ඔවුන්ට ඔවුන්ගේ කඳවුර ශක්තිමත් කරලා තවදුරටත් බලය ලබා ගැනීමේ ගමනට යන්න පුළුවන් කියන විශ්වාසයෙන් වෙන්න පුළුවන්. ඔවුන් හම්බෙලා සාකච්ඡා කරා පළමු අධීරී සාකච්ඡායම් සාර්ථකත්වයක් තියෙනවා කියලා තමයි දැනට වාර්තා වෙන්නේ. ඒකේ අවසාන ප්‍රතිඵලයක් නම් තාම නෑ. මේ මූලිකව හම්බ වෙලා කරපු සාකච්ඡාව නිසා ඒක තමයි පසුගිය සතියේ සිද්ධ වුණේ.
පසුගිය සතියේ තවත් මේ විශේෂිත සිදුවීමක් සිදු වුණා. ඒ තමයි මේ හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව ලැබලා ඔහු එළියට ඇවිල්ලා ඉන්නේ. භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධව ඔහු සැකපිට අත්අඩංගුවට අරගෙන වසර ගණනාවක් සිරබාරේ සිටියා. ඔහුට මරණ දණ්ඩනය නියම වෙලා තිබුණා. දැන් මේක කවුරුත් දන්න කතාවක්. මෙතනදී ඔහු යලිත් අත්අඩංගුවට ගන්නට කියලා උසාව විනියෝගයක් ලැබුණා. විශේෂයෙන්ම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් විසින් ගොනු කළ තියෙන යම් නඩුවකට අදාළව තීන්දුවක් ලබා දෙමින් දැන් මේ තොරතුරු බොහෝ දෙනෙක් දන්නවා. මනෝජ්, මං ඇත්තටම දැනගන්න කැමති මෙතන කාරණාව තමයි මේ ජනාධිපති සමාවක් ලැබපු කෙනෙක් යලිත් අත්අඩංගුවට ගන්න පුළුවන්ද? ශ්‍රී ලංකාවේ නීති ප්‍රකාරව මෙහෙම තත්ත්වයක් තියෙනවද? මේක තමයි බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වුණු කාරණාව. මෙතන මොකක්ද එතන සිද්ධ වෙලා තිබුණේ? ඇයි ඔහු යලිත් අත්අඩංගුවට ගන්න කියලා කියන්න තරම් උසාවියට ගොනු වුණු කාරණා මොනවද?
ඔව්, දැන් දුමින්ද සිල්වා හිරකාරයෙක් විදිහට මරණ දඬුවම ලැබිලා ඉඳලා නිදහස් වෙලාවිලා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විදිහට වැඩ කරමින් හිටියේ. පෞගේ කාලේ ඔය එහෙම මෙහෙන් අහෙන්න ලැබුණා ඔහු යලිත් විවාහ වෙන්න යනවා කියන කාරණයකුත් දිනත් නියම කරලා තිබුණා. ඔය හිටපු නීතිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශිකාව විදියට කටයුතු කරපු නිසාරා ජයරත්නත් එක්ක විවාහ වෙන්න යනවා කියලා සමාජ මාධ්‍ය ඔස්සෙත් යම් කාරණා පැතිරිලා ගියා දිනවකවානුත් කියලා. ඔය කටයුතු සියල්ල තියෙද්දි තමයි නැවතත් ඔහු අත්අඩංගුවට පත් වුණේ. ඒකට හේතුව තමයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇගේ මව, ඒත් එක්කම මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙක් වෙච්චි ජනාධිපති නීතිඥ ගසාලි හුසේන්, මේ අය මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කරලා තිබුණා. අධිකරණය මේ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකලා බලලා ඒව විභාගයට ගන්නත් අවසර ලබා දීලා තිබුණා. මෙහිදී දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් ඇතුළු පිරිසක් තමයි මේ පැමිණිලිකාර පාර්ශ්ව වෙනුවෙන් පිණි ඉඳලා තිබුණේ. ඔවුන්ගේ මතුකර දැක්වීම වෙලා තිබුණේ ජනාධිපති සමාව ලබා දෙන්න ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තිබුණා. මරණ දඬුවම හිමිවෙච්ච කෙනෙක් සම්බන්ධයෙන් සමාව ලබා දෙද්දී අනුගමනය කරන්න ඕන ව්‍යවස්ථාවේ සඳහන් ක්‍රමවේද අනුගමනය කරලා නැහැ කියන අභියෝගය තමයි ඔවුන් කරේ. ඒ පිළිබඳව සලකා බලලා තමයි අධිකරණයේ තීරණය කළේ මේ පිළිබඳව පෙත්සම් විභාගය ඉදිරියට කරගෙන යන්න. ඒ සඳහා දිනයකුත් දීලා තිබුණා පෙත්සම් විභාගයට ගන්න සැප්තැම්බර් 1 වෙනිදා. ඒ අතර සුමන්තිරන් මන්ත්‍රීවරයා මේ වෙලාවේ ජනාධිපති නීතිඥවරයෙක් විදිහට උසාවියේ ඉදිරිපත් කළා කියලා තියෙනවා. මරණ දඬුවම නියම වෙච්ච 9000කට ආසන්න පිරිසක් බන්ධනාගාරගත වෙලා ඉන්න අතරේ ජනාධිපතිවරයා පොදු සමාව ප්‍රදානය කරන්න දුමින්ද සිල්ලා තෝරාගත්තු පදනම ගැටළු සහගතයි කියලා ඔහු අධිකරණයේ හැමෝම කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සලකා බලපු අධිකරණයේ තමයි මේ පෙත්සම් තුනම විභාගයට ගන්න අවසර දීලා තියෙන්නේ. සැප්තැම්බර් 1 වෙනිදා දින නියම කරලා තියෙනවා. මේ ඔවුන් ඉදිරිපත් කරපු නෛතික කාරණා කොයි විදිහට අධිකරණය ඇතුලේ සාක්ෂාත් කරගන්න පැමිණෙන්න පුළුවන් වේවිද කියන කාරණය මත ඉදිරියේ දුමින්ද සිල්වාගේ තීරණය වේවි. අනුව දැනට ඔහුට ලබා දීලා තිබුණු ජනාධිපති සමාව අවලංගු වෙච්ච නිසා ඔහුව යලිත් අත්අඩංගුවට ගන්න තීරණය කරලා තිනවා. අපරාධ පරිශ්‍රණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහු ජයවර්ධනපුර රෝහලේ නිවාසිකව ප්‍රතිකාර ලැබමින් ඉන්න අතර තමයි අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. ඉතින් ඔහු තවදුරටත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලැබමින් ඉන්නේ.
විශේෂිත නඩු තීන්දුවක් මේ ගෙවිලගේ සතියේ ප්‍රකාශයට පත් කෙරුණා. අර බැසිල් රාජපක්ෂ මහතාට අයිති කියලා කියන මල්වානේ ගෙදර සම්බන්ධව. දැන් ඔය ගෙදරට අයිතිකාරයෙක් නැතුවනේ තිබුණේ මේ වෙනකන්. මේක බැසිල් රාජපක්ෂට අයිති කියලා කිව්වට ඔහු කියනවා ඔහුට අයිති නෑ කියලා. ඊට පස්සේ තිරුණඩේසන්ට මේක අයිති කියලා කියනවා ඒක ඔහුත් නෑ කියලා කියනවා. අවසාන වශයෙන් මේ යම් අයිතිකාරයෙක් ඉදිරිපත් වුණා වෙනත් පුද්ගලෙක්. මේ නිවස මං හිතන්නේ ඔහුගේ නමට තියෙන්නේ. නමුත් ඔහුත් කියනවා මේක ඔහුට අයිති නෑ කියලා. දැන් එතකොට මේක මොකද්ද මේ මනෝජ්? මේක නිකන් භූත බංගලාවක් වගේ තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ ඇත්තටම. කාටද මේ නිවස අයිති? එතකොට මේ නඩු තීන්දුවෙන් මේක මේ බැසිල් රාජපක්ෂ තිරුණඩේසන් කියන පිරිස නිදහස් කළේ ඇයි? මොන කාරණා පදනම් කරගෙනද?
ඔව් ඇත්තටම දැන් මේ මල්වානි තියෙන අක්‍රදාස්සයක ඉඩම බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයාගේ තිරුණඩේසන්ගේ බුද්ධිත ජයකොටි කියන ගෘහ නිර්මාණ ශිල්පියා කියන තුන්දෙනාගෙම නොවන නිසා, ඒ කියන්නේ ඔවුන් මේ දේපලට හිමිකම් නොකියන නිසා මේ පූගඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු විභාගයේදී ප්‍රකාශ වෙච්ච විදිහට නීතිපති උපදෙස් අනුව මේ මල්වානේ තියෙන ඉඩම නිවස ඒ දේපල රජයට පවරාගෙන තියෙනවා කියලා මේ ගම්පහ පැවැත්වෙච්චි නඩු විභාගයේදී අනාවරණය වෙලා තියෙනවා. කොමනක් මේ සිද්ධියට අදාළව නීතිපතිවරයා අධිචෝදනා විත්තිකරුවන්ට ගොනු කරලා තියෙනවා. විත්තිකරුවන් දෙදෙනෙක් වන මේ බැසිල් රාජපක්ෂ සහ තිරුණඩේසන්ට නීතිපතිවරයා මේ ගොනු කරපු චෝදනා සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කරන්න පැමිණිලා අපෝසක් වීම නිසා නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේ නැහැ කියලා තීන්දු කරපු මාධිකරණ විනිසුරුවරයා මේ විත්තිකරුවන් දෙදෙනාව නඩුවෙන් නිදොස් කොට නිදහස් කරලා තියෙනවා. මේ තීන්දුව ප්‍රකාශයට පත් කරලා විනිසුරුවරයා මෙහෙම කියලා තියෙනවා, නිවස ඉදිකිරීම සම්බන්ධයෙන් කටයුතු කරපු ගෘහ නිර්මාණ ශිල්පියා මුදිත ජයකොඩි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට බොරු ප්‍රකාශ ලබා දුන්නා කියලා මහාධිකරණයේ සාක්ෂි ලබා දෙමින් පැවසීම බරපතල ගණයේ වැරැද්දක් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් කොහොමුණත් මේ කාරණා සැලකිල්ලට අරගෙන පැමිණිල්ලට සාධාරණ සැකයෙන් ඔබට මේ ඔවුන් ගොනු කරලා තිබුණු කාරණා ඔප්පු කරන්න බැරි වෙච්ච නිසා මේ දෙන්නව නිදොස් කොට නිදහස් කරලා තියෙනවා. ඒකට දැන් ඔබත් කිව්වා වගේ මේ දීපලට හිමිකරුවෙක් නැහැ. ඒ හින්දා මේක රාජ්‍යයට පවර ගණක් තියෙනවා කියලා වාර්තා වෙනවා.
අවසාන වශයෙන් සාකච්ඡා කරන්නට කැමති මනෝජ්, මේ රුසියානු ඒරෝෆ්ලොට් ගුවන් යානය සම්බන්ධව මේ වෙනකොට ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව, මේ සිදුවීම් පිළිබඳව මං හිතන්නේ දැන් බොහෝ දෙනෙක් දන්නවා. මේ ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිත වෙලා තිබුණු මේ ඒරෝෆ්ලොට් ගුවන් සමාගමට අයත් ගුවන් යානය පියාසර කරන්නට ඉඩ නොදී තහනම් නියෝගයක් ලබා ගත්තා වාණිජ උසාවියකින් ශ්‍රී ලංකාවේ. මේක මේ අයර්ලන්ත රුසියානු සමාගම් දෙකක් අතර තියෙන ගැටලුවක්, අවසාන වශයෙන් රාජතාන්ත්‍රික ගැටලුවක් දක්වා දුරදිගියමින් තිබුණේ. දැන් අපි දකිනවා ඒ සම්බන්ධව යම් යම් තීන්දු තීරණ අරගන්නට දෙපාර්ශවයේම පෙළඹිලා තියෙන වගක්. මා කැමති මේ සිදුවීම් සම්බන්ධව සංක්ෂිප්තව විස්තරයක් කරලා දැන් තියෙන තත්ත්වය පිළිබඳවත් ඔබගෙන් අලුතින්ම තොරතුරු දැනගන්න.
ඔව්, දැන් මේ ගුවන් යානයේ රක්ෂණ ගැටලුවක් තිබිලා තියෙන්නේ. මේ ගුවන් යානයත් අයර්ලන්තේ අයර්ලන්ත සමාගමක රක්ෂණය කරලා තියෙනවා. කොහොම වුණත් ඔවුන්නේ රක්ෂණ වාරික ගෙවල නැහැ කියන පදනම මත තමයි කොළඹ වාණිජ මහාධිකරණයේ මේ සම්බන්ධයෙන් නඩුවක් ගොනු කරේ. ඒ අනුව රඳවා ගන්න තීරණය කරලා තියෙන්නේ. හැබැයි මෙහෙම වෙලා තියෙන්නේ රුසියානු ෆෙඩරේෂනයේ ඉහළ රාජතාන්ත්‍රික නායකිනුයි ලංකා රජයේ රාජ්‍ය නායකයන් මේ රුසියානු ගුවන් යානා ලංකාවට ආවට පස්සේ කිසිම හේතුවක් මත රඳවා ගැනීමක් කරන්නේ නැහැ කියලා ලිඛිත එකඟතාවයකට ඇවිල්ලා තියෙන වෙලාවකදී ඒක තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. කොමනක් මේ යුක්‍රේන් රුසියා යුද ගැටුම් නිසා මේ රක්ෂණ වාරික අයර්ලන්ත සමාගමට ගෙවනවා වෙනුවට ඔවුන් රුසියාවේ රක්ෂණ ආයතනයක මේ ගුවන් යානා සියල්ල ප්‍රතිරක්ෂණය කරලා තියෙනවා කියලත් වාර්තා වෙනවා. මේකට අදාළව තමයි කොළඹ වාණිජ මහාධිකරණය ගුවන් යානයේ ගුවන්ගත නොවන්න වාරණ නියෝගයක් ලබා දීලා තිබුණේ. දැන් කොමනක් මේ පිළිබඳව සිවිල් ගුවන් සේවා අධිකාරිය යම් ආකාරයකට නිදොස් වීමක් ගැන වාර්තා වුණා. ඊයේ විශේෂ ඇමතිවරයා කිව්වා උසාවියට කරුණු දැක්වුවාට පස්සේ උසාවිය නියෝග කරලා තියෙනවා මේ නිකුත් කරපු තහනම සිවිල් ගුවන් සේවා අධිකාරියට බලපාන්නේ නැහැ කියලා. ඒ අනුව දැන් අවශ්‍ය නම් සිවිල් ගුවන් සේවා අධිකාරියට මේ යානයට යන්න අවසර දෙන්න බලය තියෙනවා කියලා කියනවා. හැබැයි ඒ රුසියාව කරන ඉල්ලීමකට අනුව, හැබැයි රුසියානු ගුවන් සමාගම හෝ රුසියාව පාර්ශවයෙන් තාම එහෙම එකක් කරලා නැහැ. ඒකට හේතුව තමයි මේ ගුවන් සමාගමටත් වාරණ නියෝගයක් නිකුත් කරලා තියෙනවා මේ ගුවන් යානේ රැගෙන යන්න බෑ කියලා. ඒ හින්දා මේ ඉල්ලීම රුසියාව පැත්තෙන් කරන්න නැතුව ඇති කියලා වාර්තා වෙනවා. මොකද එතකොට ඔවුන්ටත් උසාවියට අපහාස කිරීමක් සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල වෙන නිසා දැන් අද දවසේ විශේෂයෙන්ම නීතිපතිවරයා උසාවි ගිහිල්ලා මේක සමතේකට පත් කරගන්න ලංකාවේ ආර්ථිකයට වෙලා තියෙන බලපෑම, සංචාර කර්මාන්තයට වෙලා තියෙන බලපෑම, රුසියාවත් එක්ක තියෙන දීර්ඝකාලීන මිත්‍රත්වය, මේ කාරණා පදනම් කරගෙන ඉක්මනට මේක බේරුමක් කරගන්න කටයුතු කරන්න අවශ්‍ය කාරණා උසාවියට ඉදිරිපත් කරන්න අද නීතිපතිවරයාත් කටයුතු කරනවා කියලා වාර්තා වෙනවා. මේක රාජතාන්ත්‍රික ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඔබ කිව්වා වගේ රුසියානු සංචාරකයන් රුසියාව කියලා තියෙනවා ඉතා ඉක්මනින් තියෙන සංචාරය අතරබග නවත්තලා හරි රුසියාවට එන්න කියලා. විශාල සංචාර කේන්ද්‍රයක් ලංකාවට නියමිත වෙලා තියෙනවා ඉස්සරහට. එතකොට මේ ගුවන් යානය ගුවන්ගත නොකරපු නිසා ගුවන් යානයෙන් රුසියාවට යන්න හිටපු පිරිසට යන්න බැරි වුණා. ඔවුන්ව තාවකාලිකව ලංකාවේ හෝටල්වල රඳවලා තිබුණා. දැන් රුසියාවේ මොස්කව් වල ඉඳලා මගීන් රහිතව කිස්ව ආපු ගුවන් යාන ලංකාවේ යන්න බැරුව හිටපු රුසියානු ජාතිකයින්ව මේ ගුවන් යානේ යන්න හිටපු පිරිසව රුසියාවට රැගෙන යන්න කටයුතු කරා. ඒ කටයුතු ඊයේ දවසේ සිද්ධ වුණා.
බොහොම ස්තුතියි මනෝජ් මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ සිදුවුණු උණුසුම් වාතාවරණ දේශපාලනික තොරතුරු පිළිබඳව කරුණු හෙළිදරව් කරන්න සාකච්ඡා කරන්න අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. අපි එහෙමනම් හමු වෙමු ලබන සතියේ සඳදා. ආයිබෝවන්.
ආයිබෝවන් බොහොම ස්තුතියි දෙනුක්ෂ.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.